විවෘත විශ්වවිද්‍යාල හා දුරස් අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාකුවන් මිතුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්
අයිබුවන් දරුවනේ අද දවසේත් අපි ඌවේ ගුරු ගෙදර තුළින් සිංහල පාඩමකට සවන් දෙන්නට සෝදානම් වන්නේ 6-7 ශ්‍රේණිවල අධ්‍යාපනය හදාරන දරුවන් වෙනුවෙනුයි අද දවසේ සිංහල පාඩම ඔබ වෙත ගෙනෙන්නේ. ඌවේ ගුරු ගෙදර තුළින් COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ඔබට ආවරණය කරගන්නටත් එවගේම ඔබ මුහුණ දෙන ජාතික විභාගයන් හිදී ඔබට ලැබිය හැකි ප්‍රශ්න හා ගැටලු පිළිබඳව එවගේම පිළිතුරු පිළිබඳවත් සාකච්ඡා කරනවා. අද 6-7 ශ්‍රේණි සඳහා වන දරුවන්ගේ සිංහල පාඩම ඔබ වෙත ගෙනෙන්නේ බණ්ඩාරවිල මධ්‍යමහා විද්‍යාලයේ සිංහල විෂය ප්‍රධාන හා උසස් පෙළ කලාංශයේ අංශ ප්‍රධාන සරත් මුණසිංහ ගුරුතුමා. අපි ආයිබුවන් කියන ගමන් ඌවේ ගුරු ගෙදර සමගින් රැඳෙන්න ඔබ හැම දිනාටම ආරාධනා කරනවා.
ආයිබෝවන් දරුවනේ, අද දවසේදී 6-7 ශ්‍රේණි සඳහා සිංහල විෂයට අදාළව ඉතාමත්ම වැදගත් පාඩමක් තමයි අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකේ විශේෂත්වයක් තමයි දරුවනේ, 6 ඉඳලාම 11 වසර දක්වාත් එතනින් එහා 12-13 ශ්‍රේණිවලට යනකොට සිංහල විෂය හදාරනව නම් ඒ සියලු දෙනාටමත් වැදගත් වෙන විදිහේ පාඩමක් තමයි අද දවසේදී දරුවනේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රස්තා පිරුළු, ඉඟි වැකි, ඒ වගේම යුගලපද ආදී අපි හඳුන්වන සාම්ප්‍රදායික යෙදුම් කියන තේමාව යටතේ තමයි දරුවනේ අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඉස්සෙල්ලාම කතා කරමු මේකේ තියෙන වැදගත්කම මොකක්ද, මේක විභාගවලට අදාළ වෙන්නේ කොහොමද, ඊළඟ විභාගවලට කොහොම මොන වගේ ප්‍රශ්නද මේක අහන්නේ, මෙන්න මේවා පිළිබඳව අපි පොඩි හැඳින්වීමක් කරලා අපි පාඩම දිගට කරගෙන යමු. දරුවනේ, ඉතාමත්ම පහසුවෙන් ලකුණු ගන්න පුළුවන්, ඒ වගේම පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්, ඒ වගේම කටපාඩම් කිරීමෙන් එහා ගිය අපිට යමක් හිතලා ලියන්න පුළුවන් විදිහේ ප්‍රශ්නයක් තමයි අපි මේ සාම්ප්‍රදායික යෙදුම් යටතේ අපි කතාබහ කරන්නේ. මේක අනිවාර්යයෙන්ම විභාගවලට අහන ප්‍රශ්නයක්. අපි දන්නවා වාරි විභාග පවත්වනකොට 6 ඉඳලාම 11 වසර දක්වාත්, ඒ වගේම 11 වසරේදී පවත්වනු ලබන අපොස සාමාන්‍ය පෙළ කියන විභාගයේ රජය මගින් පවත්වනු ලබන විභාගයටත් අහන අනිවාර්ය මාතෘකාවක් බවට මේ සාම්ප්‍රදායික යෙදුම් කියන කාරණාව අපිට හඳුන්වන්න පුළුවන්. අපි දන්නවා විභාග උත්තරපත්‍ර බලන්න ගියාම පන්ති කාමරවල වාර විභාග උත්තරපත්‍ර බලනකොට ඉතාමත්ම පහසුවෙන් ළමයින්ට ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක් හැටියට තමයි අපි මේ සාම්ප්‍රදායික යෙදුම් කියන මාතෘකාව අපි හඳුන්වන්නේ. හැබැයි සමහර ළමයි අපි දන්නවා මේකට පහසුවෙන් ලකුණු ගන්න පුළුවන් වුණාට මේවා ඇතැම් ළමයි මේ ප්‍රශ්න මගහැරලා ලකුණු පහසුවෙන් ලබා ගන්න පුළුවන් විදි අතහරින ස්වරූපයක් අපි දැකලා තියෙනවා. ඒ නිසා තමයි අපි අද දවසේදී තෝරාගත්තේ ළමයිට පහසුවෙන් ගන්න පුළුවන්, ඒ වගේම වැඩිය හිතන් නැතුව මගහැරලා යන ලකුණක් හැටියට හඳුන්වන මේ සාම්ප්‍රදායික යෙදුම් කියන කාරණාව අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඉස්සෙල්ලාම කතා කරමු දරුවනේ, සාම්ප්‍රදායික යෙදුමක් කියන්නේ මොකක්ද, ඒක අපිට වැදගත් වන්නේ ඇයි කියන කාරණාව. මේ සාම්ප්‍රදායික යෙදුම් කියන එක දරුවනේ අපිට විභාගයට විතරක්ම නෙවෙයි, සිංහල විෂය තියෙන වැදගත්කම කියන්නේ ඒකයි. මේ මේ කියන කාරණාව, මේ කියන අපේ සාම්ප්‍රදායික යෙදුම් කියන තේමාව විභාගවලට විතරක් නෙමෙයි. අපි දන්නවා දරුවනේ ඕගොල්ලෝ දැන් 6-7, ඊට පස්සේ 8ට යනවා, 9ට යනවා, 10ට යනවා. මෙහෙම ගිහිල්ලා පාසල් අධ්‍යාපනයේ හමාර වුණාම අපිට ජන ජීවිතයට මේක වැදගත් වෙනවා. වැදගත් වෙන්නේ මොකද? අපිට විවිධ තනතුරු දරා ගන්න අපිට සිද්ධ වෙනවා. සමිති සමාගම්වල නිල තනතුරු දරන්න වෙනවා. රාජ්‍ය ආයතනයකට සම්බන්ධ වුණොත් යම් යම් තනතුරු දරන්න සිද්ධ වෙනවා. ඒ තනතුරු දරනකොට අපිට ජනතාව ආමන්ත්‍රණය කරන්න වෙන අවස්ථාවන් තියෙනවා. රැස්වීම්වල කතා කරන්න යෙදෙන අවස්ථාවන් තියෙනවා. ගමේ සමිති සමාගම්වලට ගියාම, පන්සලේ සමිති සමාගම්වලට ගියාම අපිට කතා කරන්න ඕන කමක් තියෙනවා. අපිට කොයිතරම් කරුණු දැනගත්තත් වැඩක් නැහැ. අපිට අපි කියන කාරණාව පැහැදිලිව සරලව ඕනම කෙනෙකුට තේරුම් කරලා දෙන්න බැරි නම් අපි දැන උගත්කමින් අපි කරන කතාවෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. එනිසාම දරුවනේ අපිට ඒ තැන්වලදී අපිට වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, විශේෂයෙන්ම අපි දැන් සූදානම් වන්නේ විභාග මුල් කරගෙන කටයුතු කිරීමයි අපිට වැදගත් වෙන්නේ. මේ විභාගවල වැඩ කරනකොට, විභාග ලියනකොට අපිට ලකුණු ලැබෙන ක්‍රම තියෙනවා. ලකුණු ලබා ගන්න විවිධ උපක්‍රම තියෙනවා. ඒ උපක්‍රම වලින් එකක් තමයි දරුවනේ අපි රචනාවක් ලියනකොට, ඒ වගේම අපි ලිපියක් ලියනකොට අපිට වැදගත් වෙනවා මෙන්න මේ සාම්ප්‍රදායික යෙදුම්, අපේ තියෙන දැනුගත්කම තැනට භාවිතා කිරීම, යම් කරුණු පැහැදිලි කරනකොට ඒවා කොහොමද සනාථ කරන්නේ, මෙන්න මේවා පිළිබඳව අපිට ලියන්න ගියාම සාම්ප්‍රදායික යෙදුම් අපිට ඕන වෙනවාමයි. විශේෂයෙන්ම සිංහල ප්‍රශ්න පත්‍රවල වැඩිපුරම ලකුණු දෙන ප්‍රශ්නයක් තමයි රචනා කියලා කියන්නේ. අපි ඉදිරියේදී රචනාව පිළිබඳව අපි වෙනම දවසක අපි කතා කරනවා. අද දවසේදී මම ඒ ගැන වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙන්න මේ රචනාවක් අලංකාර කරන්න, රචනාවක් වර්ණවත් කරන්න, රචනාවක් සාර්ථක කරගන්න පුළුවන් ප්‍රධාන මෙවලමක් තමයි දරුවනේ අපි අද මේ කතා කරන මාතෘකාව සාම්ප්‍රදායික යෙදුම් කියන කාරණාව. හොඳයි දරුවනේ, අපි බලමු සාම්ප්‍රදායික යෙදුම් යටතේ අද දවසේදී මම කතා කරන්න බලාපොරොත්තු වන්නේ ප්‍රස්ථාපිරුළු, ඒ වගේම ඉංගි වැකි, ඒ වගේම යුගල පද ආදී තේමාවන් ඔස්සේ වචන ටිකක් තමයි ඕගොල්ලොන්ට කියන්නට බලාපොරොත්තු වන්නේ. මෙන්න මේ සියල්ලම මේවා අපේ ජන සංස්කෘතියත් එක්ක, ජන සමාජයත් එක්ක අපිට ලැබිච්ච දායාදයන්. අපේ අම්මල තාත්තල, ඒ වගේම ආච්චිල සීයල මුත්තල, මේ සියලු දෙනාගෙම අපිට ලැබිච්ච දේවල්. මේගොල්ල සමහර වෙලාවල්වල ඉස්කෝලක නුගිය අය වෙන්න ඇති, වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් හැබැයි විද්‍යාලයක ඉගෙන ගත්තේ නැති වුණාට, පන්ති කාමරයක ගිහිල්ලා ඉගෙන ගත්තේ නැති වුණාට ඔවුන්ට පුළුවන්, ඔවුන් දන්නව ඔවුන්ගේ ජීවිතයේ අත්දැකීම්, ඔවුන්ගේ දෙමව්පියන් හරහා ලබාගත් දේවල් ඔවුන් ජන ජීවිතයට බාධ කරනවා. අපිට මතකයි, අපි පුංචි කාලේ දරුවනේ ආච්චිල සීයල අපි වතුරුල් කරගෙන අපිට කතා කියනවා. ඒ කතා අපි ඉතාමත්ම ආසාවෙන් තමයි අපි අහගෙන ඉන්නේ. අපි ආච්චිලාට කියනවා, අනේ තව කතාවක් කියන්න කියා තමයි අපි ආසාවෙන් අපේ ආච්චිල සීයලත් එක්ක අපි ගනුදෙනු කරේ, හැසිරුණේ, කටයුතු කළේ. මෙන්න මේ ඇසුරින්, මේ කතා ඇසුරින් අපිට ජීවිතයට ගන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. අන්න ඒව තමයි දරුවනේ ප්‍රස්ථාපිරුළු හැටියට අපි කොටසක් වර්ග කරන්න පුළුවන්කමක් ලැබුණේ. එයාලා යම් උපදේශයක් දෙනවා, හැම කතාවකින්ම අපිට උපදේශයක් ලබලා දෙනවා. ඒ නිසා අපි ප්‍රස්ථාපිරුළු පිළිබඳව අපි මුලින් අපි කතා කරමු. ප්‍රස්ථාපිරුළක් කියලා කියන්නේ දරුවනේ ජන කියමන්, මිනිසුන්ගේ අතීතයේ හිටපු ජනයා, ගැමිය භාවිතා කරපු කියමන් තමයි ප්‍රස්ථාපිරුළු හැටියට අපි හඳුන්වන්නේ. මෙන්න මේවා ගැන කතා කරනකොට ප්‍රස්ථාපිරුළු අපිට වර්ග කරන්න පුළුවන් කමක් ලැබෙනවා. එතකොට ඒ වර්ග කරනකොට දරුවනේ අපිට මේවා එක් විදියෙන් අපිට ප්‍රස්ථාපිරුළු ලැබිච්ච විදි අපිට කියන්නට පුළුවන් කමක් ලැබෙනවා. එතකොට ප්‍රස්ථාපිරුළු ලැබිච්ච විදි අපේ ඉතිහාස ඉතිහාසයේ අපිට සඳහන් වෙනවා. සමහර ප්‍රස්ථාපිරුළු තියෙනවා දරුවනේ, මේ පැරණි කතා ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච ප්‍රස්ථාපිරුළු අපිට තියෙනවා. ඒ වගේම සමහර ප්‍රස්ථාපිරුළු තියෙනවා අපිට කිසියම් මේ සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය වෙච්ච ප්‍රස්ථාපිරුළු කොටසකුත් අපිට හමු වෙනවා. ඊළඟට උපමාපිරුළු, උපමා අපි ගත්තට පස්සේ උපමා වාචී නිපාත පද අපි හඳුනගෙන තියෙනවා පහළ පන්තිවලදී. දරුවනේ මතක ඇති අපි හතර පහේ පන්තිවලදී තමයි අපි පටන් ගන්නෙ. වගේ කියලා නිපාත පදයක් තියෙනවා නම්, මෙන් කියලා තියෙනවා නම්, සේ කියලා තියෙනවා නම්, මේවා උපමා වාචී නිපාත පද හැටියටයි අපි දරුවනේ අපි හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ උපමා වාචී පදයක් එක්ක නිර්මාණය වෙච්ච දේවලුත් අපිට තියෙනවා. ඒ විතරක් නෙමේ දරුවනේ, ලස්සන වචනයක් තියෙනවා ශ්‍රුති සූචනාර්ථය කියලා තමයි කියන්නේ. අලුත් වචනයක් අපේ දරුවන්ට අද දවසේදී අහන්න ලැබෙන ශ්‍රුති සූචනාර්ථය. ශ්‍රුති සූචනාර්ථය කියලා කියන්නේ පුතේ ආරංචියක්, තොරතුරක් ලැබෙන විදි තමයි ශ්‍රුති සූචනාර්ථය කියලා කියන්නේ. ඒව හඳුන්වන්නේ පැරණි පොත්වල නම් පුතේ ල කියන එකෙන් තියෙනවා, අලුතෙන් නම් ලූ කියලා කියනවා. අපි කියනවා ගිය ලූලා මහයි කාලු කියලා ලූ අකුරෙන් අවසන් වෙනවා. මෙන්න මේ විදියට අපිට ප්‍රස්ථාපිරුළු අපිට කොටස් හතරකට වෙන් කරන්න පුළුවන්. තවත් එක් එක් විදියට එක් එක් අය වියතුන් මේවා වර්ග කිරීමක් කරනවා දරුව. ඕගොල්ලොන්ගේ පහසුව සඳහා තමයි කතන්දර ආශ්‍රයෙන් ඇතු පිරුළු, කිසියම් සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ පිරුළු, ඒ වගේම උපමා අර්ථයක් ගෙන දෙන්නා වූ පිරුළු, ඒ වගේම තමයි ශ්‍රුති සූචනාර්ථයේ ල ලූ කියන නිපාත ඇසුරින් නිර්මාණය වෙච්ච පිරුළු හැටියට අපිට වර්ග කරන්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට අපි බලමු මේක ඉතාමත්ම රසවත් දරුව මේ පාඩම. මේවා නිර්මාණය වෙච්ච අපි හැටි හොඳට හොයලා බලනකොට මේවට යම් යම් කරුණු කාරණා තියෙනවා. මේව හැදුනේ මෙන්න මෙහෙමනේ, මෙන්න මෙහෙමනේ කියන කාරණා තියෙනවා. හොඳයි, අපි බලමු පුතේ ඕගොල්ලොන්ගේ පාඩමේ තියෙනවා අපිට මේවා 6 ඉඳලා 7 8 9 10 11 මේ හැම වසරකම අපිට මේ පාඩම සම්බන්ධ වෙන හින්දා තමයි අපි අත දවසේදී මෙන්න මේ පාඩම තෝරා ගත්තේ. අපි බලමු දරුවනේ, මෙන්න මේ පද තෝරා ගැනීමත් එක්ක අපිට තියෙනවා මේව හැදිච්ච කතා තියෙනවා. මෙන්න මේ කතාවත් දෙකක් අපි අහලා තියෙනවා දරුවනේ. ප්‍රස්ථාපිරුළු යටතේ කතා කරනකොට තියෙනවා අපි අහලා තියෙනවා බල්ලාගේ වැඩේ බූරුවා කළා වගේ. අපි දන්නෝ ගෙවල් වලදී කතා බහ කරන්න ගියාම අපිට මේව ඇහෙනවා. අපේ ආච්චිල සීයල අම්මල තාත්තල කතා කරනවා. එතකොට තමයි මේ තමන් කියන කාරණාව තහවුරු වෙන්නේ, තමන් කියන කාරණාව සනාත වෙන්නේ, ඒ කතාව අර්ථවත් වෙන්නේ. මෙන්න මේ වගේ පිරුලක් දාලා පුතේ අපිට කතා කරන්න පුළුවන් නම් ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. අපි තියෙනවා සමහර ඒව තියෙනවා දරුවනේ, අපි අහලා තියෙනවා අටුව කඩා පුටුව හැදුවා වගේ, අබරා සිල් ගත්තා වගේ, අස්වයාට අන්දුන්නා වගේ. මෙන්න මේ වාගේ තියෙනවා ඇඟින් ඇටයක් ගියා වගේ. මේ විදියට ප්‍රස්ථාපිරුළු අපේ සමාජයේ අපිට ඕන තරම් අහන්න දකින්න ලැබෙනවා. හොඳයි දරුවනේ, අපි පොඩි බලමු එක පිරුලක් හැදිච්ච හැටි. මේවා මේ ජන කතා ඇසුරේ, මේවා අපේ ආච්චිල සීයලගෙන් අපිට එන දේවල්. ඕගොල්ලොන්ගේ පොතේ තියෙනවා දරුවනේ, 7 පොතේ තියෙනවා, 6 පොතේ තියෙනවා. බලන්න එක කතාවක් තියෙනවා පුතේ, බල්ලගේ වැඩේ බූරුව කළා වගේ. ඉතාමත්ම ලස්සන කතාවක් දරුව මේක. මං චූටක් මේක අපි මතක් කරමු, මේ කතා හැදිච්ච හැටි කොහොමද කියන කාරණාව. ඔන්න එක පිරිසර බද එක්තරා නිවසක පුතේ බල්ලෙක් හා බූරුවෙක් වාසය කළා. මේ පුතේ ජන කතානේ. ඒ ජනකතා මේවා ආවේ අපිට මුඛ පරම්පරාවෙන් ආවේ. එක්කෙනෙක් අහලා ඊළඟට එයා කියන දේ අහලා එහෙම තමයි අපිට මේ කතා අපේ ඉතිහාසයේ අද වෙනතෙක් අපිට ලැබුණේ. හැබැයි මෙන්න මේ අපිට අද වෙනතෙක් ලැබිච්ච මේ කතා සමහර වෙලාවල්වල අර වෙනස් වෙලා ඇවිල්ලා තියෙනවා. දැන් අර පුංචි කාලේ අපි අර පන්තිවල අර රහස් කෝච්චියක් අපි කරනවනේ. එතකොට මුලදී කියපු පණිවිඩේ නෙමෙයි පුතේ අග කෙනාගෙන් අහපු ගමන් පණිවිඩේ වෙනස් වෙනවා. හැබැයි කියන කාරණාව පොඩි පොඩි දේවල් වෙනස් වුණාට හැබැයි ලොකු වෙනසක් නැහැ. මේ වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ නිසා අපි ඒවත් පොඩ්ඩක් සැලකිල්ලට දක්වගෙන මේ කතාව අපි අහමු. ඔන්න බල්ලෙක්කා මූරුවෙක් පුතේ එක්තරා පිටිසර ගමක හිටියා. මේ ගෙදර ගෘහමූලිකය නැත්තම් ගමරාල වැඩ කටයුතු සියල්ලම මොකද කරන්නේ බූරුවාගෙන් තමා කරගත්තේ. එයාගේ වැඩේ බර අදිනවා, එහෙට මෙහෙට ගමන් යනවා, ඒ කාර්යය තමයි කළේ. ගෙදර ආරක්ෂාව සඳහා තමයි බල්ලා කියන සතා යොදාගෙන හිටියේ. අන්න බල්ලා ගෙදර බලා ගන්නවා, බූරුවකෙන් තමයි ගමන් බිමන් යන්නේ, බඩු ටික ගෙන්න ගන්නේ, ඒ ඉතුරු වැඩ ටික ඔක්කොම කරන්නේ. අනේ එක දවසක් මොකද වෙන්නේ, දැන් ඔන්න මෙහෙම ඉන්නකොට සොර සතුරන්ගෙන් ගෙදර ආරක්ෂා කර ගැනීම සඳහා යොදාගත් බල්ලට මොකද කරන්නේ, ගෘහමූලිකයාගෙන් ලැබුණේ අඩු සැලකිල්ලක් තමයි ලැබුණේ. ඇයි එයාට වඩා දැන් බූරුවගෙන්නේ මෙයාට වැඩිපුරම වැඩ කෙරෙන්නේ මේ ගෙදර ප්‍රධානියාට. අනේ මොකද කරන්නේ, දැන් බල්ලට මේක හරි නෑ, හිතට හරි නෑ, අයියාට නිකන් අඩු සැලකිල්ලක් නේ දක්වන්නේ. ඔන්න එක දවසක් රෑ මොකද කරන්නේ, ගෙදරට හොරු ආවා. මේ ගෙදරට හොරු ආපු වෙලාවේ අර ගෙදර ගෘහමූලිකයා හොඳටම නින්දේ, ගොරව ගොරව නින්දේ. ඇයි දවසේ ගොවිතැන් කරලා කුඹුරේ ගිහිල්ලා හේනේ ගිහිල්ලා වැඩ කරලා අමාරු වෙලා මහන්සියට මෙයාට නින්ද ගියා. අනේ මොකද කරන්නේ, ගෙට හොරු ආපු විත්තිය දැන් මෙයාට කොහොමවත් ඇහැරුණේ නැහැ, නින්දේ හිටියේ. බල්ල මොකද කරන්නේ, එක දිගටම බුරන්න පටන් ගත්තා. බුරාගෙන බුරාගෙන යනවා. අනේ මොකද කරන්නේ, ඒ ගෙදර ගෘහමූලිකය නෙවෙයි ඇහැරුණේ, යන්තම්වත් එයාට ඇහැරුණේ නැහැ. බල්ලගේ බිරුන් හඬ නිසා හොරුගෙට ඇතුළු වෙන්නවත් නැතුව හැංගිලා දැන් බලාගෙන ඉන්නවා. ඇයි බයයිනේ දැන් මේ බල්ලට නේද, බල්ලා හපයිද කොහොම මොනව කරයිද කියන එක මේ හොරුන්ට බයයි. දැන් හොරු ටික බල්ලා බුරනකොටම පැත්තකට වෙලා ටිකක් ඔන්න හැංගිලා දැන් බලාගෙන හිටියා. අනේ අර තද නින්දේ හිටපු ගෙදර ගෘහමූලිකයා බල්ලාගේ බිරීමට බාධාවක් වෙලා ඔන්න මේ සද්දෙට ඇහැරුණා. ඇහැරෙලා කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා ගෙදර තියෙන දොරට දාලා තියෙන දොර පොල්ලත් අරගෙන, දොර අරගෙන මේ ගෘහමූලිකයා බල්ල ළඟට ඇවිල්ලා, අනේ මේ බල්ලට තඩි බාන්න පටන් ගත්තනේ, ගහන්න පටන් ගත්තනේ. ගැමියෝ එහෙමනි කියන්නේ තඩි බානවා කියලා නේ කියන්නේ අපේ ආචල සීයල. මෙයාට බල්ලට ගැහුවා. අනේ බල්ල මොකද කරන්නේ, කෑ ගහගෙන වේදනාවෙන් ඉවසගෙන දැන් සද්දෙන කර දැන් ඉන්නවා. ගිහිල්ලා බූරුව ළඟට ගිහිල්ලා දැන් නිදාගත්තා. ගෘහමූලිකය මොකද කරන්නේ, දොර වහලා ආපහු නිදාගත්තා. නිදාගන්න ගියාම මේ හොරුන්ට දැන් දැනුණා, දැන් හරි දැන් මෙයා ආපහු නින්දට ගියානි කියලා. හොරු ටික මොකද කරන්නේ, ආපහු දැන් ඇවිල්ලා ගේ ළඟට ආවා. ඇවිල්ලා මොකද කළේ, බල්ල දැන් කිසි සද්දයක් නැහැ. දැන් බල්ල දැන් එක වතාවකදී මට්ටුණානේ. ඊට පස්සේ මොකද කරන්නේ, බූරුව බල්ලට කතා කළා. හොරු ඇවිල්ලා, හොරු ආපහු ඇවිල්ලා සිටින ඉන්න බවක්වත් මේ බල්ලා නෙමේ ගානකටවත් ගත්ත. බල්ලගේ වැඩේ දැන් නිදාගත්තා. හොරුන් දෙස බලාගෙන දැන් සද්දන කර දැන් ඉන්නෝ. තම ස්වාමියාට ඇති හිතවත්කම හින්දා බූරුවා මොකද කරන්න, හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. මොකද මේ අර ගෘහමූලිකයාට සමීපම සතානේ දැන් මේ බූරුව, එයාටනි වැඩි සැලකිලි දක්වන්නේ. බූරුව දැන් කෑ ගහන්න පටන් ගත්තා. අනේ බල්ලාගේ බිරුන් හඬටත් වඩා අමීහිරි වූ ඉතාමත්ම අහන්න බැරි සද්දයක් තමයි බූරුවගේ හඬ තියෙන්නේ. අනේ බූරුවගේ හඬට මේ ගෙදර ඉන්න ගෘහමූලිකයා ඇහැරුණනේ. ඇහැරලා දොර පොල්ල වෙනුවට මොකද කරන්නේ, මෝල් ගහ අරගත්ත. දැන් ඊටත් වඩා ලොකුයිනේ. හොඳටම කේන්ති ගිහිල්ලා බූරුවාට තදින්ම ගහන්න පටන් ගත්තා. උඹේ වැඩේ කරන්න ගොහින් මට උණු දේ කියා බූරුවා වේදනාවෙන් නිදා ගත්තා. මෙන්න මේක තමයි පුතේ බල්ලගේ වැඩේ බූරුව කරන්න ගියා වගේ. මේකම පුතේ අපි භාවිතා කරන්නේ තමන්ට නියමිත වැඩේ අපි කරන්න ඕන. මේක ළමයින්ටත් වැදගත් වෙනවා, ආයතනවල වැඩ කරන්න ගියත් වැදගත් වෙනවා, ගෙදර ඉන්නකොටත් වැදගත් වෙනවා. ඇයි වැදගත් වෙන්නේ පුතේ? හැම කෙනෙකුටම වගකීම් පොටසක් පැවරලා තියෙනවා. ඒ වැඩේ කරන්න නැතුව වෙන වැඩක් කරපු ගමන්ම ඒක එයාට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා තමයි කියන්නේ බල්ලගේ වැඩේ බූරුව කළා වගේ. බලන්නකො ලස්සන කතාවක්, ජන කතාවක් එක්ක හැදිච්ච ඒ පිරුලේ තියෙන වැදගත්කම කොයි වගේද කියලා. එතකොට මෙන්න මේ විදියට පුතේ මේවා අපිට වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, තවත් ලස්සන කතාවක් පුතේ මං කියන්න. මේකත් මේ අපිට මේ ආවේ කතාවක්, මේ ගැමි කතාවක්. මේක දන්නෝ පුතේ අපි. හැබැයි මේවා දැනගත්තා වගේ නෙමෙයි අපිට ඒ අදාළ වෙලාවලදී අපිට ගලපන්න පුළුවන් කමක් වෙන්නත් ඕන. බලන්න පුතේ, මෙතන එක තැනක තියෙනවා අපි අහලා තියෙනවා අර මේ ආණ්ඩියක් දෙනාගේ කැඳහැලිය වගේ කියලා. කියන්නේ ගෙදර මොකක් හරි පිළිවෙලක් නැති වුණාම, කරන වැඩේ හරියට වගකීමෙන් කරන්නේ නැති වුණාම, උවමනාවෙන් කරන්නේ නැති වුණාම, අවංකකම නැති වුණාම මොකද කරන්නේ? අපි කියනවන්න ආණ්ඩියක් දෙනාගේ කැඳහැලිය වගේ කිසිම පිළිවෙලක් නැති වුණාම, අපිළිවෙලක් වුණාම තමයි දරුවනේ අපි ඔය වගේ දේවල් කියන්නේ. ඉතින් අපිට ප්‍රස්ථාපිරුළු ඕන තරම් තියෙනවා. ඒවට බලන්නක පුතේ, අටුව කඩා පුටුව හැදුවා වගේ කියලා එක ප්‍රස්ථාපිරුලක් තියෙනවා. මොකද්ද මේකේ තේරුම? වටිනා දෙයක් විනාශ කරලා සුළු ප්‍රයෝජනයක් ඇති දෙයක් හදන එකට තමයි අපි අටුව කඩා පුටුව හැදුවා වගේ කියලා කියන්නේ. ගෙවල් වලත් මෙහිමයි. ඊළඟ අඬන්න ඕනලු කිරි එරෙන්න. බලන්න පුතේ, ඕගොල්ලෝ මේ උපක්‍රමය හොඳටම දන්නවා. මේකේ මේ තේරුම ගලප ගන්න බැරි වුණාට සමහර වෙලාවල් වල බලන්න, දැන් ඕගොල්ලන්ට මොනවා හරි අම්මගෙන් තාත්තගෙන් මොනවා හරි දෙයක් ඕන වුණාම මොකද්ද කරන උපාය කියලා ඕගොල්ලෝ එක්කෝ අඬනවා, නැත්නම් අම්මට තාත්තට ඒකට මොකක් හරි දෙයක් කියනවා, නෑ මට මේක ඕනමයි, නෑ මම යන්නේ කඩයක් ළඟ යන්න බෑ. සමහර වෙලාවල් වල පොඩි ළමයින්ට එක එක දේවල් ඉල්ලනවා, සෙල්ලම් බඩු තෑගි භෝග මේව ඉල්ලනවා. එතකොට අපිට පුතේ ඒ ඔයගොල්ලොන්ගේ වයසේ ඔයගොල්ලොන් ටිකක් වැඩි වෙනකොට ඕගොල්ලොන්ට මොනවා හරි දෙයක් ලබා ගන්න ඕන වුණාම අපි ඒක මොනවා හරි ක්‍රම මාර්ගයෙන් අපි ඒ දේ ලබා ගන්න උපක්‍රම තමයි දරුවනේ අපි හොයන්නේ. ඒ නිසානේ කියන්නේ මොනවා හරි දෙයක් අපිට ලබා ගන්න ඕන වුණාම අපි මොකක් හරි උත්සාහයක් දරනවා නම් ඒකට ඒ වෙලාවල් වල අපි කියන්නේ දරුවේ අඬන්න ඕනලු කිරි එරෙන්න. බලන්නකෝ දරුවනේ කොච්චර ලස්සන පිරුලක් තියෙනවද කියලා නේද? අඬන්න ඕනලු කිරි එරෙන්න. එතකොට බලන්න මේ වචනවල තේරුමත් එක්කම අපිට එතනින් එහා ගිය ගැඹුරු පණිවිඩයක් අපිට දෙනවා. යමක් ලබා ගන්න නම් අපි උත්සාහයක් කරන්න ඕන. ඒ වගේම බලන්නක පුතේ, අන්තිමේත්තත් අදිනවා. බලන්නකෝ කරන්න දෙයක් ඇත්තෙම නෑ. අපිට මොනවා හරි දෙයක් කරන්න ඕන වුණාම අපි කරන්න තියෙන හැම දෙයක්ම කරලා බලනවා. එක එක පොරොන්දු දෙනවා අපි අම්මලා තාත්තලාට යමක් ලබා ගන්න ඕනා. ඊට පස්සේ කියනවා අන්තිමේත්තත් අදිනවා කියලා. කරන්න තියෙන අවසාන උත්සාහයත් අපි අදින. ඒ වගේ වෙලාවට තමයි කියන්නේ අන්තිමේත්තත් ඇදලම බලනවා මොකද්ද වෙන්නේ කියලා. බලන්නකෝ මේ කොච්චර කියමනක්ද කියලා නේද? ඊට පස්සේ අපි කියන අඬුවතේදී අත පුච්ච ගන්නවා වගේ. අපිට නම් පුතේ මතකයි නේ අපි මේ වගේ දේවල් කොච්චර දේවල් අපි වැරදි දේවල් කරලා තියෙනවද කියලා. බලන්නකෝ පහසුවෙන් යමක් කරන්න තියේදී අපි ඊට වඩා ටිකක් අමාරු අපහසු ක්‍රම තමයි අපි යොදාගන්නේ. ඒ කියන්නේ පහසු ක්‍රම තියේදී අපහසු ක්‍රම තමයි අපි යොදාගන්නේ. අන්න මේ වෙලාවක කියන්නේ අපි මොකද? අඬුව තියේදී අත පුච්ච ගන්නවා වාගේ. එයි අපිට දැන් අපි දන්නව රත් වෙච්ච එකක් පුතේ අපිට අතින් අල්ලන්න බෑ. අපි දන්නව ලිපේ තියෙන හට්ටියකට අපි අත ගෑවුනොත් එීම අතට මොකද වෙන්නේ කියන එක අපි දන්නවා. ඒ අත්දැකීම එන්නේ දන්නේ එතනින් පස්සේ. අපි ඒ අත්දැකීම ආවට පස්සේ රෙදි කෑල්ලක් අල්ලගෙන තමයි අපි ලිපේ තියෙන හට්ටිය බාන්නේ, අපි වෙනස් කරන්නේ. අන්න ඒ වාගේ පුතේ පස්සේ අපි ඒවට උපක්‍රම භාවිතා කරන්න ඕන. එහෙනම් යමක් කරන්න ක්‍රමයක් පහසු ක්‍රමයක් තියේද්දී අපහසු ක්‍රමයක් යොදනවා නම් අපි කියන්නේ අඬුව තියේද්දී අත පුච්ච ගන්නවා වාගේ. ඒ වගේද පුතේ බලන්නකෝ, අපි කියනවා එක කරදරයක් මදිවට තවත් කරදර පොලිමේනවා, දිගින් දිගට කරදර එනවා. අපි දන්නෝ සමහර වෙලාවල මේවා ඉතින් අපේ ගෙවල් වලත් වෙනවාම තමයි. ඉතින් අපේ ගෙවල් වල බලන්නකෝ සමහර වෙලාවල් වල කරදරයක් මදිවට. දැන් ඔයගොල්ලෝ බලන්නකෝ සමහර දවසකට දැන් ඔන්න උදේ නැගිට ගමන් ඔන්න නැගිටින්න පරක්කුයි කියලා ආම්මා බනිනවා, තාත්තත් බනිනවා, ඉස්කෝලේ යන්න පරක්කුනාම එහෙමයි. ඔන්න එක දවසක් එහෙම බැනුන් ඇහුවම ඉස්කෝලේ ගියාම සර්ල බනිනවා ඒ මදිවට. ඒ මදිවට ශිෂ්‍ය නායකයොත් බනිනවා. මෙන්න මේ විදිහට අපිට ගොඩක් අයගෙන් බැනුන් අහන්න වෙන සිද්ධ වෙන අවස්ථාවන් තියෙනවා. අන්නේ වෙලාවට අපි කියන්නේ මොකද්ද, දිගින් දිගට අපිට කරදර එනවා, ඉවරයක් වෙන්නේ නැහැ සමහර වෙලාවල් වල නේද. අපි කියනවා අලි මදිවට හරක් කියන, ඒ කියන්නේ එක කරදරයක් මදිවට තවත් කරදරයක් එනවා. ඒ වගේම අපි ඒ වගේ වෙලාවක කියනෝ නේද පුතේ, ගහින් වැටුණු මිනිහට ගොනා එන්න වගේ කියලා අපි කියනවා. හැබැයි ඒකේ නම් තේරුම පුතේ කරදරයක් අස්සේ තවත් කරදරයකටපත් වෙනෝ කියලා. බලන්නකෝ කොච්චර රසවත් දේවල් තියෙනවද කියලා බලන්නකෝ. ඒ වගේම සමහර යාළුවෝ ඉන්නෝ බලන්න පන්ති කාමරේ ඉන්නකොට අපිට ඉන්නවා හොඳම යාළුවෝ ඉන්නෝ අපේ ළඟ නේද පුතේ. ඊට පස්සේ තමන්ගේ ළඟින්ම ඉඳගෙන අපිට හතුරුකම් කරනවා, යම් හතුරුකම් කරනවා. එතකොට යම් හතුරුකම් කරනකොට පුතේ බලන්නකෝ අපි ඒ වෙලාවේ කියන්නේ මොකද්ද, අංගේ ඉඳන් කන කනව වගේ මෙයාගේ වැඩ. ඇයි ළඟම ඉඳගෙන අපිට හතුරුකම්ම තමයි කරන්නේ. බලන්නක පුතේ කතාවක් කරනකොට උදේ රැස්වීමේදී එහෙම අපි කතා කරනකොට සාහිත්‍ය සමිතියේදී අපි කතාවක් කරනකොට ඇයි භාෂා තරඟවලදී නේද අපි තරඟවලට ගියාම අපිට මේව දාලා ලස්සනට කතාවක් කරනකොට ආයි ඕගොල්ලොන්ට ඉතාමත්ම දක්ෂ කතිකයෙක් බවට පත් වෙනවා.